ඉස්සරලා කතා කරුවේ භාවනාව ගැන. ඉතින් ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරුවේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අද දවසේ සම්පූර්ණයෙන්ම කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ මොකද මේ ටික ටික තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එක පාඩම් ඔක්කොම කීවට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් මුල් කොටස ගද්දුරට අපි තේරුම් කෙරුවා. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ කැල තමයි අපි හුඟක් කතා කරන්නේ. ඉතින් ඒ අනුව අපි කතා කරනවා මේ හිත කියන එකේ කොටස් දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ කල්පනා කරන කොටසයි ආසාවල් තරහවල් ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඉමෝෂන් කියලා. ඒ ඉමෝෂන් කොටසයි අපි අන් කොටසට කියන්න පුළුවන් රීසනින් කියලා. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනකොට ඒ විදිහට සිංහලෙන් කතා කරනවා නම් අපිට හරියට වචනක් නැහැ මේකට. ඒ මොකද අපි මේ වැරදි වචන පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ මනසයි චිත්තයයි කියලා. මනස කියන්නේ කල්පනා කරන කොටස, චිත්තය කියන්නේ ආසාවල් තරහවල්. ඕවමනේ ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයත් ඒක ගැන කතා කරලා තියෙනවා. එයා මේ ඔය කල්පනා කරන කොටසට එයා පාවිච්චි කරන්නේ ඊගෝ කියන වචනේ. ඊජීඕ ඊගෝ කියන වචනේ. එතකොට අර ආසාවල් තරහවල් කියන එකට එයා පාවිච්චි කරපු වචනේ ඉඩ් ආයි ඩී ඉඩ් මේ ලැටින් වචන ඒවා. ඉතින් අර මේ අපි අහලා තියෙන තේරුම නෙමෙයි. අපි ඊගෝ කියනකොට අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ මේ ආත්මార్థ හරි ආත්මార్థ කාමී ඒක කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. එතන ඊගෝ කියන්නේ කල්පනා කරන කොටස කියන එක. ඇත්තටම ඒකට තමයි අපි කියන්නේ මනෝ කියලා. ඒ මනෝ චිත්ත. චිත්ත කියන්නේ ආසාවල් තරහවල් කියන කොටස. එතකොට අපි දැන් භාවනා කරනකොට මං කීවා කරන්න තියෙන්නේ මේ මනස මේ චිත්ත පාලනය කළ යුතුයි කියන එක. අපි සාමාන්‍ය මිනිස්සු චිත්තයට යටත් වෙලා ඉන්නේ. ඒකත් බුදුරජාන් වහන්සේ ගාථාවකින් කියලා තියෙනවා චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව ගූ. ඒකේ තේරුම මේ චිත්තේන නීයති ලෝකෝ කියන්නේ මේ චිත්තය තමයි ලෝකයේ එහාට මෙහාට. ලෝකේ කියන්නේ මිනිස්සු. මිනිස්සු එහාට මෙහාට ඇදලා දාන්නේ මේ චිත්තය. චිත්තේන නීයති කියන්නේ එතන මේ නීයති කියන වචනේ තේරුම මේ හරකෙක් ලණුවක් බැඳලා ඇදගෙන යනවනම් ඒ ලණුව බැඳලා ඇදගෙන යන්නේ තමයි නීයති කියන්නේ. ඒ චිත්ත කියන එක අර හරකා වාගේ නෑ. චිත්තේ කියන හරකා වාගේ නෙමෙයි. චිත්තේ තමයි ඇදගෙන යන්නේ. හරකා තමයි මේ මුළු ශරීරය. මේ ශරීරය නටවන්නේ චිත්තය. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. ඒ චිත්තය තමයි මේ හැමතැනම එහාට මෙහාට දාන්නේ. ඊළඟට කියනවා චිත්තස්ස ඒක ධම්මස්ස. මේ හිත චිත්තය කියන එක තමයි එකම දේ. සබ්බේව වසමංග ගු. මේ කියන්නේ සියලු දෙනාම මිනිස්සු වසඟ වෙලා ඉන්නේ මේ චිත්තයට. ඒ කියන්නේ චිත්තයට යටත් වෙලා ඉන්නේ. ඒ නිසා තමයි අපි ආශාවල් තරහවල් භය ශෝකේ ඌව අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කටත් ඉස්සරලා කියපු කතාව. නමුත් දැන් මේ ඊයේ පෙරේදා වගේ මේ 19 වෙනි නැත්තම් 20 වෙනි සතවර්ෂයේ තමයි බටහිර ලෝකේ මිනිස්සු ඕව ගැන හිතන්න පටන් ගත්තේ. මේව කල්පියා ගියත් බුදුරජාන් වහන්සේ. ඉතින් ඒ නිසා මේ චිත්තය යටත් කරගන්න ඕනේ මනස. අන්න ඒකයි මෙතන තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ චිත්තය මගේ කියලා හිතන්න පුරුදු වෙලා තියෙනවා. ආසාවක් ආවොත් මගේ ආසාව. මම තමයි මේ ආසා කරන්නේ. තරහක් ආවොත් මගේ තරහ. මම තමයි මේ තරහ ඇති කරගෙන තියෙන්නේ. ඒක සම්පූර්ණ බොරුවක්. තරහ කියන්නේ ඒක ඇති උනේ කොහොමද කියලාවත් අපි දන්නේ නැහැ. ඒක හේතුඵල ක්‍රමයෙන් තමයි ඒක ඇති උනේ. ඒ හේතුඵල ක්‍රමයට තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ආසාවල් කියන ඒවා මේක මගේ ආසාවක් නෙමෙයි. මම නෙමෙයි මේ ආසා කරන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. තරහක් ආවොත් මේ මගේ තරහ නෙමෙයි. මේ මම නෙමෙයි මේ තරහ ගත්තේ. බයක් ආවොත් මේ බය මගේ නෙමෙයි. අන්න මේකට අපි ඉංග්‍රීසි වචනයක් තියෙනවා. මේ මගේ කියන එකට පාවිච්චි කරන වචනේ තමයි ඉංග්‍රීසි වචනේ personalizing. දැන් සමහර shop වලට ගියාම මේ විකුණන්න තියෙනවා පෑන්. පෑනක් තියෙනවා විකුණන්න. ඒ මිනිස්සු කියනවා if you like we can personalize this for you. මොකක්ද කියන්නේ? ඒ කියන්නේ පෑනේ ඔයාගේ නම ගහන්නලා දෙන්න පුළුවන් අපට. ඒකට තමයි පර්සනලයිස් කියන්නේ. ඒ පර්සනලයිස් කියන්නේ මේක මගේ කරගන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තියෙනවා. ඒකට තමයි කියන්නේ උපාදාන කියලා. උපාදාන. උප කියන්නේ ඇතුළ. ආදාන කියන්නේ ගන්නවා. ඇතුළට ගන්නවා. ඇතුළට ගන්නේ කොහොමද මගේ කරගත්තා. ඒක මගේ කර ගැනීමෙන් තමයි ඇතුළට ගන්නෙ. දැන් අපි සාප්පුවකට ගිහින් පෑනක් දැකලා ඒක ගන්නවා නම් මොකද්ද ඒකට කියන්නේ? ඉංග්‍රීසි වචනෙන් කියන්නේ buy. BUY buy. Buy කියන්නේ තමන්ගේ සල්ලි දීලා පෑන ගන්නවා. ඒ මොකද්ද පෑන ගන්නවා කියන්නේ? මගේ කරගත්තා. සාපේදී මොන පෑන තමන්ගේ පෑන කරගත්තා. ඒ පෑන තමන්ගේ කර ගැනීම තමයි පර්සනලයිස් කියන්නේ. ඒ පර්සනලයිස් කියන එක තමයි උපාදාන කියන්නේ. උප ආදාන තමන්ගේ කර ගැනීම. දැන් අපි කියනවා පංච උපාදාන ඛණ්ඩ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. දුක කියන්නේ මොකද්ද? කෙටියෙන් කියනවා නම් සංකීර්ණ පංචපාදාන කන්දා දුක. ඒ කියන්නේ මග කරගත්තු දේවල් ටික තමයි දුක කියන්නේ. එතකොට මග කර ගැනීමෙන් තමයි මම හැදෙන්නේ. ඒකයි කිව්වේ උපාදාන පත්‍ය භව. භව කිව්වේ මම හැදීම. මම ඇති උනේ අරවා මග කර ගැනීමෙන්. මේ ශරීරේ මගේ කරගන්නවා. පොඩි කාලේ ඉඳලම උගන්වනවා නමකුත් දීලා මේ තමයි උඹ. අම්මා තාත්තා දිනවා මේ දරුවට උඹේ නම මේකයි, උඹ තමයි මේ නම තියෙන්නේ. ඉතින් අපි ඒක ඉගෙන ගන්නවා. ඉගෙනගෙන කියනවා මම තමයි අහවලා. අපි කියමුකෝ මේ මනුස්සයාට රොබර්ට් කියලා නමක් දුන්නා කියලා. එහෙනම් මම තමයි රොබර්ට්. මගේ නම තමයි රොබර්ට්. එහෙනම් මෙයාගේ පින්තූරයක් ගන්නවා. මේ රොබර්ට්ගේ පින්තූර ගන්නවා කියලා අර රොබර්ට්ගේ ශරීරේ කැමරාවල්වල ශරීර පින්තූරේ තමයි අරගෙන කියන්නේ මේ රොබර්ට් කියලා. ඉතින් පොඩි කාලේ ඉඳලම අපිට පුරුදු කරලා තියෙනවා මේ ශරීරෙට මම කියන්නේ. ඒක තමයි ඒ උපාදානයෙන් තමයි මම හැදුනේ. අන්නේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ උපාදානයෙන් තමයි මම හැදුනේ. උපාදාන පත්‍ය භව. එතකොට භව කියලා කියන්නේ මොකේද? ශරීරෙට. ශරීරය තමයි මම. එතකොට ඊට පස්සේ තමයි ඇති වෙන්නේ මගේ උප්පත්තිය. මොකේද මගේ උප්පත්තිය කියන්නේ? ශරීරයේ උප්පත්තියට තමයි මගේ උප්පත්තිය කියන්නේ. ඒ කියන්නේ මම හැදුනේ ඉපදීමට ඉස්සෙල්ලා. දැන් සාමාන්‍ය මිනිස්සු කියන්නේ මේ මම හැදුනේ, මං ඉපදුනේ, පස්සේනේ මම හැදුනේ. නමුත් මෙතන මේ පෙන්වන්නේ මම හැදිලා ඉවරලා තමයි මගේ උප්පත්තියක් ඇති වුනේ. එතකොට ඒ ශරීරේ ජරාවටපත් වෙනකොට මම ශරීරේ මම ජරාවටපත් වෙනවා. ඒ ශරීරේ මැරෙනකොට මම මැරෙනවා. ඉස්සෙල්ලා මම හැදුනේ මොකෙන්ද? මගේ කරගැනීමෙන් තමයි හැදුනේ. මගේ කරගත්තේ මොන කාරණා නිසාද? ඒකට තමයි තණ්හාව කියන්නේ. මොකද තණ්හාව කියන්නේ? අර දෙයට ආසා කරුවා. ඒ ආසා කරපු නිසායි මගේ කරගත්තේ. දැන් අර පෑන ගන්න ගිහින් ඉඳන් සල්ලි දීලා පෑන ගත්තේ Taman ඒකට කියන ආසාව නිසානේ. ඒ ආසාව තමයි තණ්හාව. එතකොට තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ. ඒව මේ තස් කේවලස් දුක්ඛ කන්දස් සමුදේතු. මේ විදිහට තමයි දුක්ඛ කන්දේ කියන එක ඇති උනේ. ඒකයි යකී. ඒ දුක ඇති වෙච්ච හැටි යකී. එතකොට ඒ විදිහට ඒ ඇති වුණා නම් ඒව ඔක්කොම පටන් ගත්තේ තණ්හාව නිසා, ආශාව නිසායි පටන් ගත්තේ. ඉතින් මේ විදිහට අපි තේරුම් අරගෙන ඒ නිසා තමයි සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා කියන්නේ. කෙටියෙන් කියනවා නම් මේ උපාදාන කරපු මගේ කරගත්තු දේවල් ගොඩට තමයි දුක්ඛ කියලා කියන්නේ. මගේ කරගත්තු දේවල් ගොඩකට තමයි මේ දුක කියලා කියන්නේ. ඒකයි කියන්නේ. මගේ කරගත්තේ නැත්තම් දුකක් නැහැ. අන්න ඒකයි ඒ කියන්නේ පැත්ත. මේ ශරීරයේ මගේ කරගත්තේ නැත්නම් ශරීරයට දැනෙන විඳන ඒවට වේදනා කියන්නේ. ඒවත් මගේ කරගත්තේ නැත්නම් එනින් ආසාවල් මගේ කරගත්තේ නැත්නම් තරහවල් මගේ කරගත්තේ නැත්නම් කල්පනා කරන අදහස් මගේ කරගත්තේ නැත්නම් මමක් නැහැ. ඒ මගේ කරගැනීම අතහැරීම තමයි නිවන කියන්නේ. නිවන කියන්නේ කොහෙවත් යන ලෝකයක් නෙමෙයි. නිවන කියන්නේ මේ මගේ කර ගැනීම අතහැරීම. ඒකයි උපාදාන නිරෝධෝ භව නිරෝධා. උපාදානේ නැති කරගත්තාම භවය නැති වෙනවා. භවය නැති වුණාම උප්පත්තියකුත් නැතු වෙනවා. ජරාවකුත් නැතු වෙනවා, මරණයකුත් නැති වෙනවා. ඒ නැතිවීම තමයි නිවන කියන්නේ. භව නිරෝධෝ නිබ්බාන. ඒ භව නැතිවීම තමයි නිවන. මේ භව කියන්නේ සංසාරයට නෙමෙයි. හුඟක් දෙනෙක් හිතා ඉන්නේ මේ භව කියන්නේ සංසාර කියලා. සංසාරෙට නෙමෙයි මේ භව කියන්නේ. භව කියන්නේ මම වීම. මම කැදීම. එතකොට අපි මේ භාවනාවෙන් කරන්න හදන්නේ මේ උපාදානේ නැති කිරීම. මේ උපාදානේ ඇති වෙන්නේ කොහමද? නොදැනුවත්වම තමයි ඇති වෙන්නේ. නොදැනුවත්වම තමයි මේක වෙන්නේ. මේ හේතුඵල ක්‍රමයෙන් මේක වෙන්නේ. එතකොට ඒ නොදැනුවත්කමට තමයි කියන්නේ අවිද්‍යාව කියලා. අන්න ඒක තේරුම් ගන්න. අවිද්‍යාව කියන්නේ මේ මේ නිකම්ම චතුරාර්ය සත්‍ය තේරුනේ නැහැ කියන කතාව නෙමෙයි. මෙතන නොදැනුවත්ව වෙන දේ නොදැනුවත්වයි වෙන්නේ කියලා දන්නේ නැත්නම්. දැන් අපි කල්පනා කරනවා කියලා කියනවනේ. ආ මම තමයි මෙහෙම කල්පනා කරුවේ කියලානේ. මම කල්පනා කරුවා නෙමෙයි මේක කල්පනා කියන එක ඇති වුණා හේතු නිසා. ඉතින් මේක මගේ කල්පනාව කියලා මම මගේ කරගත්තා. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. මේ නොදැනුවත්කම වෙන්නේ මේක හරියට දැන් ওই මේ මැෂින් වාගයක් හදලා තියෙන්නේ රොබෝට් කියලා. අපිත් ඒ වගේ මැෂින් වාගියක්. නමුත් මේ මැෂින් මේ මැෂින්ක් කියලා දන්නේ නැහැ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ සබ්බේ පුතුජන උම්මත්තකා කියලා. මොකද උම්මත්තක කියන්නේ මේ වැරදි අදහස් වලට යට වෙලා ඉන්නේ. ඒකයි උම්මත්තක කියන්නේ. ඉතින් මේ පුතජනෝ කියන සියලු දෙනා පිස්සෝ. ඒකයි උම්මත්තක කියන එකේ තේරුම පිස්සා කියන එක. දැන් ඉංග්‍රීසි වචනයක් තියෙනවා මේ delusion කියලා. ඒ delusion කියන්නේ වැරදි අදහසකින් ජීවත් වීමටයි delusion කියන්නේ. සමහර පිස්සු හැදුනහම මම තමයි මේ රටේ රජරෝ කියලා හිතාගෙන ඉන්නවා. එන් සමහර පිස්සු හිතනනම් මම තමයි මේ බුදුන් කියලා. සමහර අය ක්‍රිස්තියානි අය එහෙම හිතාගෙන ඉන්නවා මේ මම තමයි දෙවියෝ කියලා. ඉතින් ඒවට කියන්නේ delusion කියලා. ඒ විදිය ඩිලියුෂන් එකකින් ජීවත් වෙන මිනිස්සයා තම පිස්සා කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා ඉන්සැනිටි කියලා. ඉන්සැනිටි කියන්නේ පිස්සියල වංශික. ඉතින් මේ විදියට ඒ පිස්සුවෙන් පිස්සෝ හොඳ කිරීම තමයි මේ බුදුරජාන් වහන්සේ මේ උගන්වලා තියෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේක. මේ රහතන් වහන්සේ කෙනෙක් ඇර අනිත් සියලු සත්‍යෝම පිස්සෝ කියලා කියන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගත යුතු දෙයක්. නමුත් අපි විශේෂයෙන්ම දැන් භාවනාවදී කරන්න තියෙන්නේ මේ පිස්සෝ නැති කරන්න. ඒ පිස්සෝ නැති කරන්න තමයි අපි මේ සංහාව නැත්නම් මේ චිත්තය කියන එකෙන් මිදෙන්න හදන්නේ. ඒ චිත්තේ මිදෙන්න නම් අපේ කල්පනා කිරීම දිනු කරන්න ඕන. කල්පනා කිරීම තමයි අපේ හිත පාලනය කරන්න පුළුවන්. හිත පාලනය කරන්න ඕනේ චිත්තය නෙමෙයි මනස. ඒ නිසා අපි නිතරම සිහියෙන් ඉන්න ඕනේ. මොකද සිහියෙන් ඉන්න බැරි තමයි අපිට තියෙන ලෙඩි. ඒකයි දැන් ඔය භාවනා කරනවා කියලා මේ උස්ම දිහා බලාගෙන ඉන්න කියාම කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ඒක? දන්නේම නැතුව වෙන දෙයක් ගැන හිතන්න පටන් ගන්නවා. ඒ මොකද? සිහියෙන් නෙමෙයි ඉන්නේ. මොහොතක් ගිය හැටියේ අසිහියට වැටෙනවා දන්නේම නැතුව. ඒ අසිහියට වැටෙන එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි දැන් මේ ටයිප් ගහන්න පුරුදු වෙනවානේ ටයිප් රයිටර් එකෙන්. ඒ ටයිප් ගහනවා කියන්නේ මේ අපේ ඇඟිලි අහක බලාගෙන ඉඳින් ඇඟිල්ල යන්න ඕන හරියට අර අකුරු තියෙන තැනට. දැන් ඒකට පුරුදු වුණාම වැඩි කල්පනා කරන්න ඕනේ මේ අර අකුරු තියෙන්නේ කොතනද කියලා. ඇඟිල්ල දන්නවා එතෙන්ද යන්නේ. අපිටත් ඉස්සෙල්ලා ඇඟිල්ල ගිහින් දැන් සංගීත භාණ්ඩයක් පුරුදු වෙනකොටත් ඒ වගේ සංගීත භාණ්ඩෙට ඒක ඇඟිලි යන්න ඕනේ නියන් යන් තනවලට ඒකත් ඇඟිල්ල දන්නවා යන හැටි. ඒ කොහොමද වෙන්නේ? අර්ථ පුරුදු කරලා පුරුදු කරනවා කියන්නේ නැවත නැවත ඒක කරන්න ඕනේ. නැවත නැවත ඒක කරන්න පටන් ගත්තාම ඒක පුරුදු වෙලා යනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා repetition කියලා. repeat. repetition කියන්නේ මේ නැවත නැවත කිරීම. ඒ නැවත නැවත කිරීමෙන් තමයි ඒකට පුරුදු වෙන්නේ. අපි නැවත නැවත වැරදි හිතවි හිතන්න පටන් ගත්තොත් වැරදියටම තමයි යන්නේ. නැවත නැවත හොඳ හිතවිලි හිතන්න පටන් ගත්තොත් හොඳ හිතවිලිම දිගටම පවතිනවා. අන්නේ නැවත නැවත කිරීම තමයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ අපි නැවත නැවත හොඳ හිතවිලි හිතන්න පටන් ගන්නේ. අර දන්නේම නැතුව නරක හිතවිලි වලට හිත යන්න දෙන්නේ නැතුව නිතර නිතර සිහියෙන් ඉඳගෙන අර හොඳ හිතවිලි හිතන්න පුරුදු වෙන්න. ඒක ඉතින් හුඟක් දෙනකොට අමාරුයි කියලා වැත්තකට දාලා නිකා ඉන්නවා. මේක ටයිප් ගන්නවා වගේ එකක් නෙමෙයි. ඊට වැඩි අවශ්‍ය කරන දෙයක් මේ මිනිස්යාට භාවනා කිරීම කියන එක. ඒ භාවනා කිරීමෙන් තමයි අපි හරි පිළිවෙලට හිතන්න පටන් ගන්නෙ. දැන් මනස පාලනය කරන්න නම් හිත මනස බලවත් වෙන්න ඕනේ. මනස බලවත් වෙන්නේ නැතුව මනස පාලනය කරන්න බෑනේ. ඒ මනස බලවත් නැති නිසා තමයි චිත්ත පාලනය කරන්න පටන් ගත්තේ. ඒ නිසා අපි නිතර හොඳ හිතවිලි ඕනෑකමින් හිතන්න පටන් ගන්නවා. ඒ හොඳ හිතවිලි ඕනෑකමින් හිතන්න පටන් ගත්තාම තමයි අපේ මනස දියුණු වෙන්න පටන් ගන්නෙ. ඒ නිසා තමයි මං කියවේ මේ ඕනකමින්ම ඉතිපිසෝ ගාථාව කියන්න පටන් ගත්තොත් ඒත් ඇති. ඉතිපිසෝ ගාථාව ඔක්කොම කියන්න බැරි නම් අඩුම ගානේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධත්ව කියන වචනේ ඒ වාක්‍ය ඒකම 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 කියා ඉන්නොත් ආන්න එකයි තියෙන්නේ. එකම දෙයක් කීකියා හිටියොත් ඒකම ඇති. ඒ පටන් ගන්නට කරන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මම ඔය මේ භාවනා කරන්න ඉගෙන ගන්න කාලේ මම ගිහින් අර පොල්ගස් දුව කියලා එකක් තියෙනවානේ ලංකාවේ. දොඩන් දුව කියලා එකක් තියෙන්නේ. දොඩන් දුවේ තියෙනවා පොල්ගස් දුව කියලා. ඒ කාලේ ඉස්සර මම හිතන්නේ දොඩන් ගස් වෙන්න ඇති එතන මේ පොඩි මේ ඒ එතන මේ මොකක්ද එකට කියන්නේ මේ අයිලන්ඩ් එක. ඒ අයිලන්ඩ් එකේ ඉස්සර තිබුණේ දොඩන්. ඉතින් ඒ නිසා තමයි දොඩන් දුව. දුව කියන්නේ දූපත කියන එක. ඒ දූපතේ ඉස්සෙල්ලා දොඩන් කිව්ච නිසා තමයි එතන දොඩන් දුව කියන නම හැදුනේ. පස්සේ ඒකට පොල්ගස් හිටියෝ කවුද කියන්නේ. ඊට පස්සේ ඒකට පොල්ගස් දුව කියලා කියන්න පටන් ගත්තා. ඒකට පස්සේ තමයි මෙතන ඔය ජර්මන් හාමුදුරුවෝක් ඇවිදි එතන භාවනා මධ්‍යස්ථානයක් කරුවා. ඒ භාවනා මධ්‍යස්ථානය කරුවෙන් පස්සේ ඒකට ඉතින් මේ පොල්ගස් දුව භාවනා මධ්‍යස්ථානය කියලා නම හැදුණා. ඕකේ තමයි මම ගිහින් ඉතින් භාවනා ඉගෙන ගන්න පටන් ගත්තේ. ඉතින් මේ කොහෙද මේ එතන ගිහින් භාවනා කරන්න හදනකොට මගේ හිත යනවා දන්නේම නැතුව වෙන දේවල් වලට. මේක අරි කරදරයක් කියලා මං හිතුවා. මං එතන හිටපු මේ හාමුදුරුවන්ගෙන් ගිහින් ඇහුවා මොකද්ද මේකට කරන්න කියලා. ඒ හාමුදුරුවන් කාගෙන්වත් මට හම්බුනේ නැහැ හරි උත්තරයක්. ඊට පස්සේ එතන මේ ලයිබ්‍රේරියක් තියෙනවා පුස්තකාලයක්. පුස්තකාලේ තිබුණ පොතක් හින්දු මිනිස්සේ කියපු පොතක්. ඒක කියවනකොට ඒක කියනවා එයාටත් ඔය ලෙඩේම තිබුණා කියලා. එයාත් භාවනා කරන්න ගිහින් මේ හිත දුවන වෙන වෙන දිහාවල වලට මේ නවත්තන්න බෑ. එයා ගිහින් ඉතින් එයාගේ ගුරුතුමාගෙන් ඇහුවා මොකද්ද මේකට කරන්න ඕන කියලා. ඒ ගුරුතුමාට හින්දු කාරෙක්නේ. ඒ නිසා එයා කිව්වා ජප කරන්න ඕන කියලා. ජප. ඒ වචනේ ජප. ඉතින් මොකද්ද මේ ජප කියන්නේ කියලා අහනකොට එයා කියලා ජප කියන්නේ මොකක් හරි එකක් කියන්න ඕන කියන්නේ ඕම් මණි පද්මේ හම්
කියලා එකක් තියෙනවා. ඒ වාගේ එකක් හරි මොකක් හරි ඒ විදිහ එකක් කියන්න කියලා. ඉතින් මම ඉතින් බෞද්ධයෙක් නිසා මම කල්පනා කරා මම ඒ ඕම් මණි පද්මේ කියන්න ඕනේ නැහැ. මම ඉතිවිසෝ ගාථාව කියනවා. කියලා මම මොකද කියන්නේ පොල්ගස් දුවේන ගියා මම. ඔක කියන්නේ පොල්ගස් දුවේ ඉන්න ඕනේ. මම ගියා ආයෙත් අපේ පන්සල තියෙන කොළඹ. ඉතින් ඒ පන්සලට ගිහින් උදේ ඉඳලා රෑ වෙනකන් ඉතිවිසෝ ගාථාව මම කියනවා. රෑට ඉස්සෙත් නිින්ද යනකන් ඉතිවිසෝ ගාථාව. ආය ඇහැරිච්ච ගමන්ම ආයෙත් ඉතිවිසෝ ගාථාව. මෙහෙම මං තුන් මාසයක් කෙරුවා. ගිහින් මේ වැසිකිළියට යනකොටත් ඉතිවිසෝ ගාථාව. දානේ වළඳන වෙලාවෙත් ඉතිවිසෝ ගාථාව. කාටවත් කතා කරන්න යන්නෙත් නෑ මං. ඉතිවිසෝ ගාථාව විතරයි. මාස 3ක් ගියාට පස්සේ අර හිත දුවන එක නැවතුණා. ඊට පස්සේ මං කල්පනා දැන් හොඳයි. දැන් මං ආයෙත් යනවා කියලා පොල්ගස් දුවට ගියා භාවනා කරන්න. ඉතින් එහෙදී මං කියේ මොකද්ද? හැවිදින මම ඉඳගෙන ඉඳගෙන මේ නාස්පුඩු දිහා බලාගෙන ඉඳීමක් නේ මං කියන්නේ. හැවිදිනකොට හැවිදිනවා. ඇවිද නැවතිලා හිත ගන්නකොට හිත ගන්නවා. ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා. ඒ විදිහටයි කියන්නේ මුළු දවසෙම ඉඳ ගන්නවයි ඇවිදිනවයි. ඒකයි එච්චරයි කියන්නේ. ඉඳ ගන්නවා ඇවිදිනවා. ඉඳ ගන්නවා ඇවිදිනවා. ඉඳ ගන්නවා ඇවිදිනවා. ඔය දෙක විතරයි කියන්නේ. එහෙම එහෙම කරගෙන යනකොට ඔන්න පිළිවෙලකට භාවනාව ආවා. එතන හිටියා ජර්මන් මේ හාමුදුරු නමක් බොහොම භාවනාව දියුණු. නමුත් ඒ හාමුදුරුවන්ගෙන් ගැහුවොත් කොහොමද භාවනා කරන්න කියලා සූත්‍රය තමයි පෙන්නන්නේ. සූත්‍රය පෙන්නලා ගින මෙන්න මේ සූත්‍රයේ තියෙන හැටිත් කරන්න කියලා. ඉතින් ඒක කීවට මදි. සූත්‍රය කියවලාම ඔක්කොම කරන්න තේරුම් ගන්න බෑ. නමුත් තරමකට බට තේරුණා. පස්සේ මම ඒක කරගෙන කරගෙන යනකොට දන්නේම නැතුව ඔය ධානාංග කියන ඒවා ඔක්කොම මේ ටිකෙන් ටික ටිකෙන් ටික පහළ වෙන්න පටන් ගත්තා. කොහොම ගිහින් එක දවසක් බලනකොට අලුත් හාන්දර නමක් කැවදින් එතෙන් මේ ටික දවසක ඉන්න. ඒ හාන්දරෝ මං අඳුරන එකනේ. මොකද අපි මේ මං ගිය ඉස්කෝලෙම ඉගෙන ගත්ත එකනේ. නමුත් මේ හාමුදුරුවෝ මහාන වෙලා විතරක් නෙමෙයි, ඒ හාමුදුරුවෝ තමයි ඔය කඳුබොඩ ආරන්නේ කියලා එකක් තියෙනවානේ. ඒකනේ ඔය විපස්සනා භාවනා උගන්වන්නේ. ඉතින් ඒ හාමුදුරුවෝ එතන තමයි ඉඳගෙන එයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉතින් ඒ හාමුදුරුවෝ තමයි අර එතන ලොකු හාමුදුරුවෝ කියන ඒවා පරිවර්තනය කරන්නේ. සුද්ධෝ ආපුහම සුද්ධෝ එනවා භාවනා ඉගෙන ගන්න. ඉතින් ඒ වෙලාවේ එහෙම ඉඳලා මට කිව්වා ආ මේ විපස්සනා භාවනාව කරන්න. මං කිව්වා මම නම් ওই විපස්සනාව ගැන අහලා තියෙනවා කියවලා තියෙනවා. මම නම් ඉතින් ඒක එච්චර පිළිගන්නේ නැහැ. නෑ නෑ කරලා බලන්න. ඉතින් මෙයා ඉතින් මගේ යාළුවෙක්. ඉතින් මේ මම කල්පනා කරා ආ හොඳයි. දැන් මෙයා ගුරුවරයෙක් නේතන. ආ මට දැන් උගන්වන්න. මං කරන්න. ඔය කියන හැටි බලන්න. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන සිරිතක් තමයි මේම උපදේශ දුන්නාම හැමදාම ගිහින් මේ කියන්න ඕනේ මේ ගුරුවරයාට මෙන්න මෙහෙමයි උනේ කියලා. ඉතින් මම ඉතින් ගිහින් මට ඉස්සල්ලා එයා මහන උනේ ඒ නිසා මට වැඩිමල් ඒ මහානකමින්. ඒ නිසා මේ මම ඉතින් වැඳලා හැම පටන් ගත්තා භාවනාව දැන් කරන්න ඒ ක්‍රමෙට. මම ගිහින් උපදෙස් මේ මගේ අත්දැකීම් කියපුවාම මේක හරි පුදුම වැඩක් නේ.
ඔබ අහලා නැහැ නේ ඔහොම එක. අර මන් මට ඇති වෙන අත්දැකීම් එයාට හොයන්න බෑ මොකද්ද කියලා. ඊට පස්සේ කිව්වා ඔය සමත භාවනාව කරපු නිසා වෙන්න ඇති එහෙම මට තේරෙන්නේ නැත්තේ මොකද්ද මේක අපේ ගුරුතුමා ගාවටම ගින් අහන්න ඕන කියලා. ඒක නෙමෙයි උනේ. එයා යන පාර අර මහසි සියාදෝගේ ක්‍රමයෙන් යනනේ. ඒ නිසා එයාට ඒව තේරෙන්නේ නැහැ. මට තේරෙන්න පටන් ගත්තා. මොකද මේ විපස්සනාව හිතට මොනවහරි එකක් එනකොට හිතනවා 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 නේද? සද්දයක් එනකොට ඇහෙනවා 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 කියනවා. මොනවහරි පේනකොට පේනවා පේනවා පේන. ඒ තාලෙටයි මේ කියන්නේ. ඉතින් ඒ තාලෙට කරන්න ගියාම මට තේරෙන්න පටන් ගත්තා. මම මොකද අර මේ සමත භාවනාව කරවන්නේ තියෙන්නේ. දැන් විපස්සනාව කරන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කරන්නේ සමත භාවනාව විසි කරලා විපස්සනා විතරක් කරන්න පටන් ගන්න. එතකොට වෙන පාරක යන්නේ. එතකොට මොකද මේ විපස්සනාව කියලා ওই විදිහට කරන්නේ? ඒකත් මේ සූත්‍රයක තියෙන කෑල්ලක්. සූත්‍රයේ තියෙන්නේ එක්තරා පුද්ගලෙක් හිටියා. එයා හිතාගෙන හිටියේ රහත් වෙලා කියලා. එයත් භාවනා කරන යෝගියෙක්. එයාට මේ බුදුහාමුදුරන් කාලෙ වෙච්ච සිද්ධියක්. නමුත් එයාගේ අම්මා මැරිලා දිව්‍ය ලෝකෙ ගිහින් ඉන්නවා. අම්මා මෙයා දිහා බලලා තියෙනවා මොකද්ද මෙයා රහත් වෙලාද නැද්ද කියලා. බලනකොට අම්මට පේනවා මෙයා රහත් වෙලා නැහැ. ඊට පස්සේ මෙයා ඇවිලින් කීවා එයාට තේරුණා දැන් මෙයා මැරෙන්න ගිහිටු කියලා. අම්මට තේුණා දෙවියෙක් වාසය ඉඳගෙන මම මැරෙන්න ගිහිටු වෙලා ඉන්නේ. ඒ නිසා කිව්වා අහවල්තන බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඉක්මනට ගිහින් බුදුහාමුදුරුවන්ගෙන් උපදෙස් ගන්න කියලා. ඔබ මේ රහත්ලා නැහැ කිව්වා. ඊට පස්සේ මෙයා ඉතින් දෙවි කෙනෙක් නෙමෙයි කතා කරුවේ ඒ නිසා මන්ට දුගෙන ගියා. බුදුහාමුදුරු හම්බෙන්න. බුදුහාමුදුරු හම්බෙන්න යනකොට බුදුහාමුදුරු පින්නපාත යනවා. ඉතින් කීව මේ මම දැන් පින්නපාත යනවා. පින්නපාතේ ගිහින් ඇවිදින් මං කියලා දෙන්න. නෑ 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 මට බෑ මේ ඉච්චතලින්ද මං කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නෑ. මට ඉක්මනට උපදෙස් දෙන්න. බුදුහාමුදුරුවෝ බැලුවා මෙයාගේ හිත දිහා බලනකොට ඇත්ත කතාව. මෙයා මැරෙන්න කිට්ටු වෙලා ඉන්නේ. හා හොඳයි එහෙනම් මං කියන්නම් කියලා. ditte dittamattam bhavissati. ditte dittamattam bhavissati කියන්නේ දැකපුවාම දැකීම පමණයි. යමක් ඇහෙනකොට ඇහිීම පමණයි. ඔය වාලිම කියලා ඒක කරපු හැටි මේ මෙතන අහන පුද්ගලෙක් නැහැ. ලකින දෙයක්වත් නැහැ. මේක තමයි නිවන කියවල. මෙයා මේ නිකම් මිනිස්සෙක් නේ භාවනා කරලා දිනු වෙච්ච මිනිස්සෙක්. එයා සමත භාවනාව කරලා තියෙනවා. අරක කියාපු හැටි සරහත්තු. නමුත් මට මානසික ඕන කියවල. මහන කරන්න බෑ සිවුරයි පාත්‍රේ අරගෙන එන්න ඕන කියලා. ආ එහෙනම් මං සිවුර පාත්‍රේ හොයන්න යන්නම් කියලා ගියා. යනකොට මගදී මේ හරකෙක් හම්බෙලා මේ හරක ඇන්නලා මැරෙනවා. ඊට පස්සේ අර අනිත් මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ අහුවා මොකද්ද මේ මිනිහට උනේ? රහත් වුණාද? එයා රහත් වුණා කියලා. ඒ නිසා මේ බය දෙයක් නැහැ. අන්න බලන්න. ඉතින් මෙතන මම මේ පෙන්නුවේ මේ අද උගාද්දෙනෙක් ඔය මේ විපස්සනා භාවනා කරන්න ගියාම උගන්වන්නේ ඔය ditte ditta mattam bhavissati කියන එක භාවනාවටම කරන්න කියන්නේ.
මේ පටන් ගන්න මනුස්සයාට එව්වා කිව්වට එයා රහත් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා සමත භාවනාව කරන්න ඕන. සමත භාවනාව කරලා තත්වයකට ආවන් පස්සේ තමයි ඔය තාලෙට විපස්සනා. අනිත් එක මම අහනවා සමහර වෙලාවට මොකද්ද ඔය දික්කමත්තම් භවිෂ්‍යති කියන එකේ තේරුම? මේ මම දැක්කත් එච්චරයි. ඒක ගැන මම හිතන්නේ මේ මොන හරි ඇහුනාම ඇහුනා විතරයි මං කියව ඕක නෙමෙයි මේ. දිත්තේ දික්ක මත්තම් භවිෂ්‍යති කියන්නේ. ඕකට තමයි කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. ඉතින් ඒ අය දන්නේ නැහැ ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකද්ද? අර කියන්නේ මොකද්ද? අරක විපස්සනාවට තමයි. නමුත් ඒ ඉන්ද්‍රිය සංවරය කරලා සමත භාවනාව කරුවේ නැත්තම් මේක නිකන් ඔබ කිය හිටියට හරියන්නේ නැහැ. ඉතින් ඒ වාගේ සිද්ධියක් තමයි මට මේ තෙවුනේ. අර මට උනේ අර මගේ යාළුවා හැවදි භාවනාව ඉගෙනුවාට මං කියන එක එයාට තේරෙන්නේ නැහැ. ඒ මොකද මෙතන වෙනස් දෙයක් වෙන්නේ. එතකොට ඒ විදිහේ වෙනස්කම් සිද්ධ වෙනවා. මම කියන්නේ නැහැ මම රහත් වුණා කියලා. නමුත් යම් ප්‍රමේ තරමකට මට තේරුණා මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි ඕක මම පෙන්වන්නේ මේ ඔය කාටත් මේ හරි පිළිවෙලට මේවා කරන්න ගියොත් කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. නමුත් ඒ හරි පිළිවෙල දැනගෙන කරන්න. එච්චරයි වෙනස. නිකන් අර බුදුහාමුදුරෝ සූත්‍රවල කියලා තියෙන වචන විතරක් අල්ලගෙන කරන්න ගියට හරියන්නේ නැහැ. ඒකේ තේරුම හරියට දැනගන්න. ඉතින් ඒවා නිසා දැන් කරන්න තියෙන්නේ මහා විශාල දෙයක් මෙතන කරන්න නැහැ. මම දැන් මේ කියන එකට කියන්නේ අනුස්සති කියලා. අනුස්සති කියන්නේ අනුව හිතීම. ඒක තමයි අර Hindu පොතේ ලියලා තිබුණේ ජප කියලා. ඒ ජප කියන එක තමයි ඕගොල්ලන්ට දැන් කරන්න තියෙන්නේ. ඒ එක එක භාෂාවලින් වෙන වෙන වචන තියෙන්න පුළුවන්. නමුත් මෙතන දැන් ඔය මේ මහරිෂි මහේෂ් යෝගී කියලා එක්කෙනෙක් ඔය ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා එක්කෙනෙක් Hindu මිනිස්සෙක් උගන්වන්නේ. ඒකේ උගන්වන්නේ ජප එක තමයි උගන්වන්නේ. අමුතු දෙයක් නෙමෙයි. ඉතින් ඒක තරමකට ඒක කෙරුවොත් බෞද්ධ වෙන්න අවශ්‍යත් නැහැ. ඒකට ඒ ක්‍රියාවයි මෙතෙන් ඕන කරන්නේ. ඒක හරියට කියනවා නම් මේ මනසින්ද දිනුවන්න පුළුවන්. මේක මේ භාවනාව කියන එක එක ආගමකට සීමා වෙච්ච එකක් නෙමෙයි. නමුත් උසස්ම තත්ත්වයට යන්න පාර පෙන්වන්නේ බුද්ධ ධර්මය. ඒත් ඔය බුද්ධ ධර්මයේ වෙනුවෙන් භාවනාව උගන්නන හැම එකනම ඒක දන්නේ නැහැ. ඒවා නියම පිළිවෙල තියෙන සූත්‍රවල. සූත්‍ර කියන්නේ මහායාන සූත්‍ර නෙමෙයි තේරවාද සූත්‍රවල කියන්නේ. තේරවාද සූත්‍ර කියලා ඒ සූත්‍ර තිබුණාට තේරවාද කියන පුද්ගලයෝ ඒ සූත්‍රවල තේරුම හරියට දන්නේ නැහැ. කටපාඩම්ෙන් තමයි මේ ධර්මයේ ගෙනත් තියෙන්නේ. නමුත් ඒ කටපාඩම් කරපු හැම කෙනාටම මේක තේරුන්නේ නැහැ. ඒක තේරුම් ගන්න වෙනම පුද්ගලෙක් අවශ්‍යයි. අන්න ඒ නිසා අපි මොලේ පාවිච්චි කරලා ඒ සූත්‍රයේ කියන එක තේරෙන්න ඕනේ. ඒ තේරිච්ච පුද්ගලයාට තමයි දිනුවක් වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒ පුද්ගලයා හැම කෙනෙකුටම එක පාඩම සූත්‍රයේ කියවලා මෙව කරන්න බෑ. එයා මේක ඉස්සල්ලා ගියාත්මවල භාවනා කරලා තියෙනවනේ, බුද්ධ ධර්මයේ අහලා තියෙනවනේ. ඒ වාගේ මේක මේ પરම්පරා ගානක් තිස්සේ කරන්න තියෙන එකක් නේ. එක ආත්මෙන් එක පාට රහත් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ නිකම් පුද්ගලෙක් නෙමෙයි, පෙරම්පරාම පුද්ගලෙක්. ආත්ම ගණනාවක් තිස්සේ පෙරම්පරලාවදීනු යෝ බුදුනේ. හැම මිනිසයාටම ওই වාගේ කරලා බුදු වෙන්න බෑ. ඒ වාගේම මේ ගිහිගේ ඉඳගෙන දරුපාවුල් ආරක්ෂා කර කර ඒව කර කර මේ ගිහින් භාවනා කරලා හිටන් සතියෙන් මේ සෝවාන් වෙන්න බෑ.
ඒ මොකද ඒ කාලේ ওই මේ බුර්ම භාවනා ක්‍රමේ ලංකාවට ආවදී සතියෙන් සෝවාන් වෙන්න පටන් ගත්තා. සර්ටිෆිකේට් උන් දුන්නා. සෝවාන් කියන සර්ටිෆිකේට් එක. ඒක තමයි මේ කුරුඳුවත්තේ නෝනලා මහත්යත් එක්ක රන් වෙන්න පටන් ගත්තා. සෝවාන් වෙලා ගිහින්. ඉතින් ඒ වාගේ සිද්ධි වෙන්නේ මේවා මොකවත් දන්නේ නැතුව අන්ධ භක්තියෙන් යන ගුරුවරයා ගාවට. ගිහින් අන්ධ භක්තියෙන් ගුරුවරයා ගින් කියන එක කරනවා. එහෙනම් තමන්ගේ මොළේ පාවිච්චි කරලා තේරුම් ගැනීමක් තියෙනවා. ඒකයි සම්මයන් දෘෂ්ටිය කියන්නේ. තමන්ගේ මොළේ පාවිච්චි කරලා තේරුම් අරගෙන තමයි මේ ගමන යන්න පුළුවන්. නිකම්ම අන්ධ භක්තියෙන් ගුරුවරයා පස්සේ ගින් මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ මම කියනේවවත් අන්ධ භක්තියෙන් පිළිගන්න යන්න එපා. මම කියන එක ඇත්ත කියලා මං කියන්නෙත් නෑ. මම කියන එක වැරදි වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මොළේ පාවිච්චි කරලා තමයි මේක තේරුම් ගන්නෙ. මට කියන්න පුළුවන් මට තේරෙන හැටියට පමණයි. ඕගොල්ලෝ ඒක අහගෙන හිටියත් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ මොළේ පාවිච්චි කරලා මිසක් අන්ධ භක්තියෙන් නෙමෙයි. මේ බුද්ධ ධර්මයේ කියන එක අන්ධ භක්තියෙන් පිළිගන්න දෙයක් නෙමෙයි. බුද්ධ ධර්මයේ කියන්නේ තමන්ගේම මොළේ පාවිච්චි කරලා තේරුම් ගත යුතු දෙයක්. ඒ නිසා තමයි මේ ගුරුගෝල ප්‍රශ්න කියන එක නැති කරන්න ඕන. ගුරුවරයා කියන එක අන්ධ භක්තියෙන් අල්ලගෙන කරන්න ගියොත් ඒකට මේ මොකද්ද කතා කියනවා මේ ආවයින් හරියයි කතා කියන්නේ ඒ වාගේ කතාවකට වැටෙන්නේ සමහ අන්ධ භක්තියෙන් ගියේ අන්ධ භක්තියෙන් මේව කරන්න බෑ. සමන්ගේ මොළේ පාවිච්චියෙන් විතරයි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන ඒවා පිළිගන්නත් එපා. මම කියන ඒවා පිළිගත්තොත් අමාරු වැටෙනවා. තමන්ගේ මොළේ පාවිච්චි කරන්න මම කියන එක හරිද වැරදිද කියලා තමන්ටම කල්පනා කරගන්න තේරෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ කාලේ වුණත් බුදුහාමුදුරෝ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න බැරුව ගියේ මිනිස්සුන්ට තිබුණේ. මොළේ තියෙන මිනිස්සු විතරයි ඒ බුදුහාමුදුරෝ කියාපෙ තේරිලා මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් වුණේ. නිකම්ම අන්ධ භක්තියෙන් ඇවිදින් ශ්‍රාවකයෝ වුණේ නැහැ කවුරුවත්. දැන් සරුවත් මොගලන් කියන ඒ දෙන්නම වෙන ගුරුවරයෙක් ළඟ මේ ඉගෙනගෙන ඉඳලා ආවේ. ඒ ඇවිදින් තමයි මේ බුද්ධ ධර්මය අහලා තේරුම් ගත්තා. නිකම්ම මේ අන්ධ භක්තියෙන් ගියේ අය නෙමෙයි. ඒ නිසා දැන් ඔයගොල්ලත් ඒ වාගේම තමන්ගේ මොළේ පාවිච්චි කරලා තමයි මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා දැන් මම කියන්නේ ඉස්සරලාම කවුරුත් කියන එක තමයි ඔය ජප කරන්න කියන්නේ. ජප කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. ඒකට බුදුරජාන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි මේ අනුස්සති. අනුස්සති කියන වචනේ. බුද්ධ අනුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති චාගානුස්සති දේවතානුස්සති ඒව අනුස්සති අනුව හිතනවා කියන එකයි ඒකේ තේරුම. අර ටයිප් ගන්න පුරුදු වෙනවා වාගේ වැඩක්. ටයිප් ගන්න අකුරු ටිකක් දෙනවා මෙන්න මේක ගහපන් කියලා. ඉතින් තමන් ඒක ඒකම ගහලා පුරුදු වෙන්න ඕනේ. ඒ පුරුදු වුණාම අකුරු වලට ඇඟිල්ල යන්න ඇඟිල්ල ඉගෙන ගන්නවා. තමන් ඉගෙන ගත්තේ නැත්නම් ඇඟිල්ල ඉගෙන ගන්නවා කොහොමද යන්නේ කියලා. කොයි අකුරටද යන්නේ කියලා. ඉතින් දන්නේම නැතුව අකුරු වචනය ගැන හිතනකොට අකුර ගහලා ඉවරයි. දැන් වේගෙන් ටයිප් කරන අය ඉන්නවනේ. ඒ අයට මේ වචනයක් නෙමෙයි මුළු වාක්‍යාත්මක පාඩම ගන්න පුළුවන්. දැන් මේකේ දැන් හුඟක් පීගත්තු එක තමයි මේ කම්පියුටර් කාලේ 100 words per minute කියනවා. ඒ කියන්නේ එක මිනිත්තුවකට වචන 100ක් ගහන දුර. එහෙම නැත්නම් රසාව හම්බෙන්නේ නැහැ. ඒ රසාව හම්බෙන්න නම් 100ක් ගහන්නලා ඒ වේගයෙන් ගහන්න පුළුවන්කම තියෙනවා. ඒක කල්පනා කරගෙන වචනේ හොයන්න අකුර හොයන්න ගියොත් නම් ඒක කරන්න බෑ. කල්පනා කරන්නේ නැතුව ඇඟිල්ල දන්නවා යනතට. අන්න ඒ වාගේ අපේ හිත නිතර නිතර මේ හිතවිල්ල හරියට කෙරුවොත් දන්නේම නැතුව හිත පිරිසුදු වෙලා හොඳ හිතවිලි හිතන්න පටන් ගන්නවා. නරක හිතවිලි හිතීම නවතිනවා. අන්න ඒ නිසා මේ අපි පටන් ගන්න මේ පාඩම පටන් ගන්නේ බුද්ධ ආනුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. බුද්ධ ආනුස්සතියෙන් පටන් ගන්නවා. මේ අපි දැන් මෙතෙන්ද මේ සතියක්වත් ඉන්නේ නැහැනේ. මේ දවස් හතරනේ භාවනා කරලා හැවෙන ඉන්නේ. දවස් හතරෙන් නම් ওই தത്വෙට එන්න බෑ. නමුත් මං කියන හැටි හරියට ඉගෙන ගත්තොත් කරන්න තියෙන්නේ මොකද්ද කියලා අඩු ගන්න දැනගන්නවා. දැනගෙන ඒ අනුව කරලා පුරුදු වෙන්න. එච්චරයි ඕන කරන්නේ. ඉතින් ඒ නිසා එකපාර්ත සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙන්නත් එපා. එකපාර්ත සකෘදාගාමි, අනාගාමි, අරියත් ওই தത്വෙට යන්න බලාපොරොත්තු වෙන්න බෑ. සමහර විට ගියාත්මල් වල භාවනා කරලා පුරුද්දක් තියෙනවනම් සමහරට රහත් වෙන්නත් බැරි නෑ. ඒක ප්‍රාත්‍වීමට සතියෙනුත් කරන්න පුළුවන්. දැන් සමහර අය උදේ පටන් ගන්න හවස වෙනකොට රහත් වෙලා එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හිතන්න එපා මම ගියාත්මල් භාවනා කරන්නේ නැහැ මට හරියන්නේ නැහැ. එහෙම හිතුවොත් ඒකත් වැරදි. ඒ නිසා මෙතන කරන්න තියෙන්නේ ඉස්සරලාම මේ හිතන්න පුරුදු වෙන එක හරි පිළිවෙත්. සිහියෙන් ඉන්න ඕනේ. මෙතර සිහියෙන් ඉඳලා ඒ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියන එක ඒ තුනම පුරුදු කරගන්න. ඉතිපිසෝ ගාථාව දන්නවනම්, සවක්ඛාතෝ ගාථාව දන්නවනම් ඒක තේරුම් දැනගන්න අවශ්‍ය නැහැ. ඒ ඉතිපිසෝ ගාථාව කියන්නේ මොකද්ද ඒක තේරුම කියලා හොයන්න යන්න එපා. ඒක ඒ වැඩි පාරයක්. මෙතන ඕන කරන්නේ සද්ද විතරයි. සද්දයයි ඒ වචනේ කීමයි. එච්චර යෝනකයි. ඒකයි මේ ජප කියන එකේ තේරුම. තේරුම් හොයලා කල්පනා කරන්න ගියොත් වෙන පාරක යන්නේ. තේරුම් නෙමෙයි යෝන කරන්නේ. සද්ද විතරයි. ඒකම කීකියා ඉන්න ඕනේ. ඒකයි පිටිවිසෝ ගාතාව ස්වඛාතෝ. ඕක තමයි මම අර තුන් මාසයක් කෙරුවා කියන්නේ. ඒ තුන් මාසෙ ගිරුවෙන් පස්සේ තමයි මට තේරුනේ මේ මේක තමයි හරි පාර කියලා. අන්න ඒක මේ සමණ්ඩම තේරෙන්න පටන් ගන්නවා. මේ කරගෙන යනකොට තමයි සමණ්ඩම තේරෙන්න පටන් ගන්නවා. මාත් ඔය ටයිප් ගන්න ඉගෙන ගත්තා එක කාලයක්. ඒකෙන් තමයි මම මෙහෙමවත් ටයිප් ගැන කතා කරන්න පුළුවන්නේ. මොකද ටයිප් ගහපුවම වෙන්නේ මොකක්ද කියන එක මම දන්නවා. දැන් මගේ තැඟිලි යනවා මට හොරෙන් මේ වැරදි හරි පිළිවෙත් වැරදි දෙමෙ වැරදි තැඟිල්ලට යනවා තමයි. මමත් මේ ਸਰව සම්පූර්ණ පුද්ගලෙක් නෙමෙයි. නමුත් මම දන්නවා මේ කරන හැටි ඉතරයි. ඉතින් මේ මීට වඩා මම කියන්න දෙයක් නැහැ. භාවනාව කියන්නේ මේ ගල් රූපයක් වාගේ ඉඳගෙන ඉන්න එක නෙමෙයි. භාවනාව කියන්නේ හුස්ම දිහා බලාගෙන ඉන්න එකකුත් නෙමෙයි. භාවනාව කියන්නේ නිතර සිහියෙන් ඉඳගෙන සිහියෙන් අර කියන්න තියෙන එක කියනවා, හිතනවා. ඉතිපිසෝ ගාතාව, සවක්ඛාතෝ ගාතාව, සුපටිපන්නෝ ගාතාව අද දවසට දෙන භාවනාව ඕකයි. අද මුළු දවසෙම ඕක කියනවා. හෙටට මම අර ටිකක් ව්‍යාස් කිරීමක් කරන්න නිසා මම වෙන භාවනාවක් දෙනවා ඊට. එතකොට ටිකක් අර අමාරුව ටිකක් අඩු වෙනවා. ඒ කොයි කෝක කිනිවත් එකම දේ කරත් හිත නිතර සිහියෙන් තියා ගැනීමක් කරන්න. හිත අසිහියෙන් යන්න දෙන්නේ නැතුව. හිත නිතර සිහියෙන් ඉන්න එකයි මෙතන ඕන කරන්නේ. එහෙනම් ඔයි චොයිටි කියන්න දෙයක් නැහැ නේ. මොනවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඕනනම්. ආවි තියෙන්නේ ප්‍රශ්න. මොකද මට ඇහෙන්නේ නැහැ මේ කිට්ටුවට ඇවිදින් අහන්න ඕනේ. නැත්තම් වෙන මයික් එකක් නැහැ නේද? කම්පැෂන් කතාව දැන් අයින් කරන්නේ. හිත ඒක හිත අපි කතා කරමු. මොකද අද තේරුම් ගන්නවනේ කම්පැෂන්. ඒක තේරුනේ නැත්තම් අද නෙවෙයි ඒක කරන්න හිත. මොකද ඒ කෑල නම් මට ඇහෙන්නේ නැහැ. මෙහාට කිට්ටුවට ඇවිදින් කියන්න
ඕනේ.
කම්පැෂන් කියන්නේ මිනිස්සු හදාගත්තු වචනයක්. කරුණා කියන වචනෙට දාන්නේ කම්පැෂන් කියලා. එච්චරයි. කම්පැෂන් කියන වචනේ පැත්තක විදි කරලා කරුණා කියන වචනේ අරගෙන ඒකේ තේරුම් ගන්න උත්සාහ කරනවා. එක එක මනුස්සයා කම්පැෂන් කියන එක වෙන වෙන තාලවල වලට තේරුම් කරනවා. ඕනනම් ඩික්ෂනරියක් අරගෙන බලන්න කම්පැෂන් කියන්නේ මොකක්ද කියලා. මොකද මේක ඉංග්‍රීසි වචනයක්. බුදුහාමුදුරන්ගේ වචනයක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ වචනේ කරුණා. මං කියව කරුණා කියන්නේ තමන් අනුන් කියන ભેදේ නැතුව සීල් සත්‍යෝ නිදුක් වෙත්වා කියන හිතිය. ඒකයි කරුණා කියන්නේ. ආ මොකද්ද?
ඒක
චිත්තයක් මෙත්තා කියන්නේ ඉමෝෂන් එකක් නෙමෙයි, කරුණා කියන්නේ ඉමෝෂන් එකක් නෙමෙයි, මුදිතා කියන්නේ ඉමෝෂන් එකක් නෙමෙයි, උපේක්ෂා කියන්නේ ඉමෝෂන් නෙමෙයි. මේ ඉමෝෂන් නැති කරන හිතවිලි මේවා. ඉමෝෂන් කියන්නේ ඔක්කොම self centered. ඒ කියන්නේ ආත්මార్థකාමී. ඉමෝෂන් කියන හැම එකක්ම ආත්මార్థකාමී. ඒකයි කිව්වේ ලෝභ, දෝෂ, මෝහ කියලා. මෝහ කියන්නේ මම කියන හිතවිලි. ඒ ලෝභ, දෝෂ, මෝහ කියන තුනම එකට යන්නේ. ඒ කියන්නේ ඒවට තමයි ඉමෝෂන් කියන්නේ. ලෝභ, දෝෂ, මෝහ වල තමයි ඉමෝෂන් කියන්නේ. එතකොට ඒ මම කියන හිතවිලි නැති කරන්නයි අපි සීල් සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන භාවනාව කරන්නේ. ඒක කරන්නේ හෙට අද නෙමෙයි. ඒ කරනකොට තේරෙන්න පටන් ගන්නේ මොකද්ද මේ කරන්නේ කියලා. මොකද්ද? මාරියන්
විඥාන මනෝ චිත්ත කියන කොටස
හා ඒකක්වත් ක්‍රියා ඒව ගැන පටලා ගන්න එපා. ඒක පස්සේ තේරුම් කරනවා. ඔය ඕන නැති ඒව ගැන පටලා ගත්තොත් මේ දැන් කරන්න යන එක කෙරෙන්නේ නැතු වෙනවා. ඒව ඔක්කොම අමතක කරලා ඉතිවිසෝ ගාථාව කියන්න පුරුදු වෙන්න. එච්චරයි ඕන කරන්නේ. ඉතිවිසෝ ගාථාවේ තේරුම හඳත් එපා. ඒව තේරුම් මම පස්සේ කියලා දෙන්න. තේරුම ඕන නැහැ මේ වැඩේ. මෙතෙන්ද තියෙන්නේ නිතර සිහියෙන් ඉඳීම පමණයි. නිතර සිහියෙන් ඉඳලා ඉතිපිසෝ ගාථාව කියන්නේ. එච්චරයි. ඉතිපිසෝ ගාථාව කියලා මහන්සි වගේ හිතනවා නම් සුවක්කාතු පටන් ගන්නවා. සුවක්කාතෝ ගාථාව කියලා මහන්සි ගැන හිතනවා නම් සුපටිපන්නෝ ගාථාව පටන් ගන්නවා. එතකොට සුපටිපන්නෝ එක මහන්සි ගැන කියනකොට හිතනකොට ආයෙත් ඉතිපිසෝ ගාථාව පටන් ගන්නවා. එහෙමයි ඒක යන්නේ. තේරුම් හොයන්න යන්නත් එපා. ඒ වැරදි පාරේ යamak කියන්නේ. මෙතන කරන්නේ මේ හිත කියන එකට විවේකයක් දෙන්න ඕනේ. මේ වැඩෙන් කෙරෙන්නේ විවේකයක් ගන්න. කල්පනා කර කර ඉඳ ගියොත් විවේකයක් නැහැ ඒක. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. හිතට විවේකයක් දෙන්න ඕනේ. වෙන ප්‍රශ්න තියෙනවද? හා? මට නම් ඇහින්නේ මොනවද කියනවාද? හා. මොකද?
ඉතිවිසෝ ගාථාව කියන ගමන්
ඔව්
වෙන සිටිවිලි ආවොත් මොකද කරන්නේ අහන්නේ.
ඒ හිතවිල්ල කතා කරන්නේ නැතුව ඉන්න ඕන, කල්පනා කරන්නේ නැතුව ඉතිපිසෝ ගාථාවට පටන් ගන්න. වෙන හිතවිල්ලක් ආවා කියනකොට දැන් ගිහින් ඉවරයි. මතක් පිටිය ඇති ආයෙත් පටන් ගන්න ඉතිපිසෝ ගාථාව. ආයෙ ඒක ගැන තව කල්පනා කරන විදිහට වැඩි වල. තේනවද? මොකද ප්‍රශ්න තියෙනවද? තව මොනවද තියෙන ප්‍රශ්න? මෙච්චරයි නම් බොහොම සුළු වැඩ තියෙන කරන්න. ඉති විසෝ ගාථාව කියන එකයි තියෙන්නේ. දැන් මොනවද කියන්නේ?